එනුරාදා ධර්ම සාකච්ඡාව සඳහා අපේ පින්වත් අවසරයි කුකුල්පනේ සුදර්ශී ස්වාමීන් වහන්සේව ඉතාම මෙත් සිතින් යුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ස්වාමීන් වහන්ස, අපේ සුපුරුදු මාතෘකාව තමයි භාවනාව. ඉතින් අපි එහි අදියර කීපයක් පසුගිය වරවලදී සාකච්ඡා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්ස දැන් මේ භාවනාව ගැන කතා කරගෙන යනකොට සමාජයේ අපට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ භාවනා ක්‍රම. නොයෙක් භාවනා ක්‍රම අපට ලංකාවේ වගේම ලෝකේ පුරාම තියෙනවා මේ භාවනා කරන යෝගීන් අතර. එතකොට ස්වාමීන් වහන්ස, අපේ රේරුකාණී ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොතේ 16 පිටුවේ තියෙනවා. උන්වහන්සේ ලියලා තියෙන විදිහට මම මතක් කරන්න, නොයෙක් සූත්‍රවල සතර සතිපට්ඨාන භාවනාවක් දැක්වෙන නමුත් ඒ භාවනාව කළ යුතු ආකාරය පැහැදිලි ලෙස විස්තර කර ඇති සූත්‍ර ධර්මයක් නැත්තේය. විසුද්ධි මාර්ගයේද ඒ ගැන කිසිවක් සඳහන් කර නැත්තේය. අන් අටුවාවකද එය විස්තර කර නැත. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අපට එතනදි සිහිපත් කරන්නේ දැන් මේ භාවනා ක්‍රමයක් ගැන බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ. සුද්ධි මාර්ගයේවත් පසුකාලීන අටුවාවකවත් නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් මේ වෙනකොට අපිට භාවනා ක්‍රම කීපයක් ලැබිලා තියෙනවා. භාවනා පුහුණුවක් වශයෙන් කරන්න යන. එතකොට ඒකෙදි යම් ප්‍රතිචෝදනාවක් කරනවා. මේ භාවනා ක්‍රම දැන් මේ සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ. දැන් මේ බුද්ධ වචනයක් නෙමෙයි. ඉතින් ඒවා කොහොමද පිළිගන්නේ කියලා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන්ට දැනගන්නටත් එක්ක ඉදිරියේදී ඒකෙන් දුර්මත්ත දුරු කරගන්නටත් එක්ක දැනට ලංකාවේ ප්‍රචලිතව තියෙන ප්‍රධාන භාවනා ක්‍රම තුනක් ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. මහසේ භාවනා ක්‍රමය, කඳුබඩ භාවනා මන්ත්‍රයෙන් අසුරු කරගෙන යන, ඒ වගේම පාවොක් භාවනා ක්‍රමය, නාවින අරණ්‍ය සේනාසනේ අසුරු කරගෙන යන, සහ මේ සයත් එඩ්ඩි කියන ගුරුවරයෙක්ගෙන් ගුරුමේදී ගෝයන්කාතුමාට ලැබිච්ච භාවනා ක්‍රමයේ වේදනානුපස්සනාව ආරම්භු කරගෙන, ඉතින් මේ භාවනා ක්‍රම තුන දැනට ලංකාවේ ප්‍රචලිතව බොහෝ අය පැවිදි කිහි බොහෝ අය කොහොම කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට පොඩ්ඩක් මේ ගැන මහත් ඒ කියන්නේ විස්තරයක් කරන්න සාමාන්‍යයෙන් මේ භාවනා කරන මේ විදිහට නිර්මාණුනේ කොහොමද, බුද්ධ දේශනාව මේ විදිහට පසු කාලීනව පරිවර්තනය වුණේ කොහොමද කියලා අපිට මතක් කළ දෙන්න සාමාන්‍යයෙන්.
තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අපේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉතාම වටිනා ප්‍රශ්නයක් අද මුලින්ම යොමු කරන්නට යෙදුනේ. ඇත්තටම භාවනාවට යොමු වෙන අය විශේෂයෙන් අවධානය යොමු කළ යුතු, දැනගත යුතු, පැහැදිලි කරගත යුතු කාරණයක්. දැන් භාවනා කියලා කියන්නේ සිත පුහුණු කරන, සිත දියුණු කරන, සංවර්ධනය කරන වැඩපිළිවෙල. එතකොට සාසනයේහි භාවනා ක්‍රම දෙකක් පැහැදිලිව දක්වනවා, සමත විදර්ශනා කියලා. අපි මේට ඉහතදී සාකච්ඡා කළා. සමත භාවනාවෙන් කරන්නේ ඇත්තටම මනස හසුරුවන එක්තරා තාක්ෂණික ක්‍රමයක්, ශිල්පීය ක්‍රමයක් තමයි සමත භාවනාවේදී පාවිච්චි කරන්නේ. ඒ අරමුණෙන් අරමුණට මනස මෙහෙවන හැටි, එතකොට නුසුදුසු අරමුණු බැහැර කරන හැටි, අවශ්‍ය අරමුණේ සිත පවත්වන හැටි, එතකොට බොහෝ වේලාවක් එක අරමුණේ පවත්වන හැටි, යම්කිසි මානසික ගුණාංග ටිකක් පමණක් බොහෝ වේලා පවත්වාගෙන යන හැටි, ඒ කියන්නේ යම්කිසි ධානයකට සමවදිනවා කියලා කියන්නේ, දැන් ප්‍රථම ධානයට සමවදිනවා නම් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග ටික අඛණ්ඩව පවත්වනවා, අඩු වැඩි වෙන්නේ නැතිව. එතකොට එහෙම පවත්වන්න පුළුවන් නම් තමයි ප්‍රථම ධානය තුල රැඳී සිටින්නට පුළුවන් වෙන්නේ. එතකොට ද්විතීයික ධානයට යනකොට විතක්ක විචාර නැතිව පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ගුණාංග ටික පමණක් උස්පහත් නොවි පවත්වා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහේ අර තාක්ෂණික ක්‍රමවේදයක්, ශිල්පීය ක්‍රමයක් තමයි හුඟක් වෙලාවට සමත භාවනාවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එමන්දු ශිල්පීය ක්‍රමයක් දක්වන තැනකදී මෙන්න මෙහෙම කළ යුතුයි, මෙහෙම කළ යුතුයි කියලා යම් ක්‍රමයක් පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඒ නිසා තමයි සමත භාවනා ක්‍රම 40ක් හැටියට අතීතේ පටන් අද දක්වාම පැහැදිලි වෙන්නේ. එතකොට ඒ 40 40මයි, මොනම පොතකවත් 41ක් එකතු කරලත් නැහැ. ඒ වගේම මේ 40 එකක්වත් අඩු කරලා 39ක් හදලත් නැහැ. මේ 40 හැම ගුරුකුලයකම ඒ විදිහට පැහැදිලි කරනවා. ඒතකොට තමන් ඒවා ප්‍රගුණ කරනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් කර්මස්ථාන 40ක් හැටියට ඒ ටික පැහැදිලි කරගෙන යනවා. නමුත් විදර්ශනාව ගැන කතා කරනකොට විදර්ශනා භාවනා ක්‍රම මෙච්චරයි කියලා මොනම ගුරුකුලයකවත් දැක්වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දක්වන්නෙත් නැහැ. ඒ මොකද විදර්ශනාවේදී තියෙන්නේ අර විදිහට තාක්ෂණික වැඩපිළිවෙලක් නෙමෙයි, මනස හසුරුවන ක්‍රමයක් නෙමෙයි, පවතින ස්වභාවය පවතින්නට ඉඩ හැරලා ඒක සිහියෙන් සහ නුවණින් තම තමන්ට වැටහෙන ආකාරයට අවබෝධ කරගන්නා ක්‍රමයක්. ඒ නිසා විදර්ශනාව තුළ තමන්ට ඕන විදිහට සංස්කරණය කිරීමක් තාක්ෂණික වැඩපිළිවෙලක් කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා විදර්ශනාව මෙන්න මෙහෙම කල යුතුයි කියලා හැමෝටම ගැළපෙන එක්තරා ක්‍රමයක් හෝ ක්‍රම කීපයක් හෝ පනවන්නට පුළුවන්කමක් නැහැ. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා විය යුතුයි කිසිම තැනක මෙන්න මේ විදිහෙන් මේක කරගෙන යන්නට කියලා සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා නැත්තේ. එතකොට ඒකේ මූලික සිද්ධාන්තය දක්වලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේදී කෙනෙක් ඒක පුහුණු කර යුතු, පුහුණු කිරීමේදී අවධානය යොමු කළ යුතු පැති ටික උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ඒක පුහුණු කරද්දී තම තමන්ට ආවේනික ක්‍රමයකට තමයි ඒව අවබෝධ කරන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම චුල්ලපන්තක හාමුදුරුවන්ට එක ගාථාවක් මාස 4කිනුත් පාඩම් කරගන්න බැරි වුණා. ගාථා පද 4. හැබැයි බුදුරජාණන් වහන්සේ සුදුරෙදි කඩක් දුන්නන් පස්සේ රජෝහරණම් කියලා මේක පිරිමදින්නට කියලා උන්වහන්සේ මනෝමය 이르දි ඥානයන් අතර අගතන්පත් මහරහතන් වහන්සේ නමක් බවට පමුණුවන්නට ඒ කර්මස්ථානයේ හේතු වුණා. දැන් එතකොට කෙනෙකුට පණවන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් සුදුරෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණම් කියලා අතුල්ලන්න කියන්නේ ඒක තමයි විදර්ශනා භාවනාව කරන ක්‍රමය. ඒක තමයි විදර්ශනාවට සුදුසු කර්මස්ථානය කියලා එහෙම යෝජනා කරන්න බෑ. එහෙම කරන්න බැරි මොකද ඒක චුල්ලපන්තක හාමුදුරුවන්ට ආවේනික වෙච්ච ක්‍රමයක්. ඊළඟට ස්වර්ණකාර භික්ෂුවට සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යේ උන්වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් නිසා සරියුත් හාමුදුරුවෝ අසුභ භාවනාව නැවත නැවත පුහුණු කරන්න අසුභ කර්මස්ථානය කියා දෙනවා. එතකොට උන්වහන්සේට අසුභෙහි සිත ඒකාග්‍ර වෙන්නවත් නැහැ. නැවත කියා දෙනවා, නැවතත් පුහුණු කරනවා, නැවත කියා දෙනවා, නැවතත් පුහුණු කරනවා. අන්තිමට බැරි තැන සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුව ළඟට එක් කරගෙන යන උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ බලනවා උන්වහන්සේගේ පෙර භවයේ බලනකොට ආත්ම බොහෝ ගණනක් ස්වර්ණකාර කුලේ ඉපදිලා, ඒ කියන්නේ රන් කරුවෙක් හැටියට. විසිතුරු දේවල් නිර්මාණය කරලා විචිත්‍රත්වයක් එක්ක තමයි මනස බැඳෙන්නේ. අසුභය කියන තැන සිත පිහිටන්නේ නැහැ. සිත එකඟ වෙන්නේ නැහැ. ඒකට මනස හුරු වෙලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? රන් පියුමක් නිර්මාණය කරලා මවලා ඒක දිහා බලාගෙන ඉන්නට උන්වහන්සේ අතට දෙනවා. උන්වහන්සේ අර ආත්ම ගණනාවක් උන්වහන්සේගේ මානසික ඇබ්බැහියත් එක්කලා මේ ලැබුණු විචිත්‍ර වස්තුව, වටිනා වස්තුව උන්වහන්සේ බොහොම ඇලීමෙන්, බැඳීමෙන්, තෘෂ්ණාවෙන්, උපාදානයෙන් ඒ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒක ස්වභාවිකව පරවී යන්නට අදිෂ්ඨාන කරනවා. එතකොට තමන් ඇලිලා බැඳිලා තිබුණු දේ වෙනස් වෙනකොට මේ තමන් උන්වහන්සේගේ මනසට යම්කිසි දුක, වේදනාවක්, පීඩාවක් දැනෙනවා. එතකොට උන්වහන්සේට සැනකින් අවබෝධ වෙනවා, දැන් මෙතෙක් මගේ මනසේ නොතිබුණු පීඩාවක් මේ කොහොමද ඇති වුනේ? මේ දෙයට ඇලීමක් බැඳීමක් ඇති වෙච්ච නිසා. එතකොට යමකට ඇල්මක් බැඳීමක් ඇති වෙනවද, ඒ හැම තැනකම ශෝකය, දුක හට ගන්නවා. එතකොට තණ්හාය ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ කියන මේ දහම් පදය උන්වහන්සේට සැනකින් ඒ අත්දැකීම තුලින් අවබෝධ වෙයි. එතකොට සරියුත් හාමුදුරුවෝ ශිෂ්‍යයා බුදුහාමුදුරුවන්ට බාර දීලා උන්වහන්සේ තමන්ගේ කුටියට යන්නත් කලින් අර ශිෂ්‍යයා අරහත් ඵලයට පත් වෙලා. එතකොට තව කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තරුණ හාමුදුරුවන්ට නිවන් දකින්න නම් රත්තරන් නෙළුමක් මවලා දෙන්න, ඒක දිහා බලාගෙන ඉඳලා තමයි තරුණ හාමුදුරුවන් නිවන් දකින්න පුළුවන් කියලා විදර්ශනාවට යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් ඒ හරහා නිර්මාණය කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද ඒක උන්වහන්සේට ආවේනික වෙච්ච ක්‍රමයක්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් අපට පෙනෙනවා විදර්ශනාව සඳහා ඒකීය ක්‍රමයක් යම්කිසි තාක්ෂණික වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම සාධාරණ විදිහට දේශනා කරලා පනවල නැහැ. ඒකට හේතුව තමයි තම තමන්ගේ ප්‍රඥාවේ ආකාරයට ප්‍රඥාව කියන එක එකක්ම නෙවෙයි පින්නතුනි. ප්‍රඥාව එක එක්කෙනා සසරේ පුහුණු කරලා තියෙන විදිහ එක් එක් ස්වරූපේ. එතකොට ප්‍රඥාවෙන් අවසාන හේතුඵල ධර්මයේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය මේ ටික තමයි අවබෝධ කරන්නේ. හැබැයි අවබෝධ කළාට එක එක්කෙනා ආපු ක්‍රමයක් තියෙනවා. අබ්බැහි වෙච්ච රටාවක් තියෙනවා. එක එක්කෙනාගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩුණු ක්‍රමයක් තියෙනවා. නීවරණ ධර්ම දුරු වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට යම් යම් දහම් කරුණු වලට අබ්බැහි වෙච්ච රටාවක් තියෙනවා. යම් යම් ගුරුවරුන්ට යොමු වෙච්ච රටාවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥයි. ඒතකොට සරියුත් හාමුදුරුවෝ මහා ප්‍රඥ වුණාට සියලුම හාමුදුරුවෝ එහෙම නැත්නම් පැවිදි වෙන සියලු දෙනාම සරියුත් හාමුදුරුවෝ ළඟම ගිහිල්ලා මහණ වුණේ නැහැ. මුගලන් හාමුදුරුවෝ ළඟටත් කණ්ඩායමක් යනවා. ආනන්ද හාමුදුරුවෝ ළඟටත් යනවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ බොහොම කර්කශ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න හැබැයි උන්වහන්සේ ළඟටත් යම් පිරිසක් යනවා. දේවදත්ත හාමුදුරුවෝ පාපී දෘෂ්ටි අරගෙන හිටියා. හැබැයි රහත් වෙන්නට පුළුවන් 500ක් දෙනා උන්වහන්සේත් එක්කත් ගියා. ඒ මොකක් නිසාද? අර සාංශාරික ඇබ්බැහිය, සාංශාරික හුරුව. එතකොට ඒ තමන් බණදහම් අහන්නට හුරු වෙච්ච පුරුදු වෙච්ච රටාව යම් විදිහක්ද ඒ රටාවෙන් තමයි උන්වහන්සේට යම් යම් දේවල් වැටහෙන්නේ වඩා පහසුවේ. එතකොට ඒකට වඩා ප්‍රසස්ත ක්‍රමයක් හැටියට වෙන ක්‍රමයක් කියා දුන්නට ඒ ප්‍රසස්ත ක්‍රමයේ උන්වහන්සේට වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද ඒ විදිහට අවබෝධ කරන්න නෙමෙයි පුරුදු වෙලා තියෙන්නේ. මනස හුරු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙච්ච ආකාරය දිහා බැලුවහම ඒ භික්ෂුන් වහන්සේලාට එක් එක් විදිහේ රටාවන් අනුව තමයි පුහුණු කරලා තියෙන්නේ. ඊළඟට තව භික්ෂු පිරිසක් භික්ෂුන් වහන්සේලා 49ක් විතර බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන අරහත්ත්වය දක්වා භාවනා කරන්නට කමඨහන් ගන්නවා. කමඨහන් අරගෙන උන්වහන්සේලා නික්ම යනවා. ස්වාමීනි අපි සුදුසු තැනකට ගිහිල්ලා කමඨහන් වඩනවායි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. උන්වහන්සේලා නික්ම යනවා. නික්ම ගිහිල්ලා තැන් තැන්වල හොයාගෙන යනවා. ඉතින් එක සෙනසුනකට යනවා. එතන සෙනසුන හොඳයි. බොහොම පහසුයි. හැබැයි පින්ඩපාතේ ගියන් පස්සේ දානේ හොඳට ලැබෙන්නේ නැහැ. ඉතින් කුසගින්න නිවා ගන්නට දානේ ටික හරියට ලැබෙන්නේ නැත්නම් එතන පහසුවෙන් භාවනා කරන්න බැහැ. ඒ නිසා මේ සෙනසුන භාවනාවට යෝග්‍ය නැහැ. අපි වෙන තැනකට යමු කියලා උන්වහන්සේලා වෙනත් තැනකට යනවා. ඊට පස්සේ වෙනත් තැනකට ගියාට පස්සේ එතන පින්ඩපාතේ හොඳයි. හැබැයි සෙනසුන හොඳ නැහැ. තව තැනකට යනවා. එතන පින්ඩපාතෙත් හොඳයි, සෙනසුනත් හොඳයි. හැබැයි කෘමි සත්තුන්ගෙන් උවදුරු පැමිණෙනවා. මෙහෙම උන්වහන්සේලා එක එක තැන හොය හොයා යනවා. මෙහෙම වසර ගාණක් ඇවිදගෙන යනවා. සුදුසු තැන් හොය හොය උන්වහන්සේලාට කමටහන අමතක වෙනවා. ආයේ බුදුහාමුදුරුවෝ ළඟට එනවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි අපට කර්මස්ථානයේ අමතකයි, නැවත අපට නිවන් දකින්න තෙක් අරහත්ත්වයේ දක්වා කමඨහන් කියා දෙන්න. බුදුහාමුදුරු මොකුත් ප්‍රශ්න කරන්නේ ආපහු කර්මස්ථාන කියා දෙන්න. ආපහු අරහාමුදුරු පිටත් වෙනවා. පිටත් වෙලා ගිහිලා ආයෙත් ඇවිදිනවා රට පුරාම. ඇවිදලා වසර ගාණක් ඇවිදලා ආයෙත් එනවා. ආයෙත් ඇවිල්ලා දෙවනි පාරටත් කමඨහන් ඇහුවෙන් පස්සේ බුදුහාමුදුරු කිසිවක් කියන්නේ නැහැ. බුදුහාමුදුරු අර කමඨහන් ටික ආපහු පැහැදිලි කරලා දෙනවා. කොහොම ගිහිල්ලා තුන්වෙනි පාරත් ඇවිදලා ආපහු වෙනවා. දැන් මේ වෙනකොට උන්වහන්සේලාට ඔය ඇවිදීමටම අවුරුදු 40ක් විතර ගත වෙලා. එතකොට දැන් අවුරුදු 20න් උපසම්පදා වුණා නම් දැන් අවුරුදු 60ක් විතර වෙනකන් කකුල් ගෙවෙනකන් ඇවිදලා භාවනාවට සුදුසු තැන් හොය හොය. ඊපස්සේ ඊළඟටත් බුදුහාමුදුරු ළඟට පැමිණෙනවා. පැමුණා පස්සේ එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි භාවනා කළාද? නෑ ස්වාමීනි, අපි සුදුසු තැන් සෙව්වා. නොබලා සුදුසු තැන් සොයන්නේ ඇතුළතින්ද පිටතින්ද? එතකොට භාවනාව කියන්නේ ඇතුළත කාර්යයක්. ඒක මනස සම්බන්ධ කාර්යයක්. එතකොට නුඹලා මේ භෞතික දේවල් වලටම සීමා වෙලා භෞතික සුදුසුකම් වලින්ම නුඹලා නිවන් දකින්නටද මේ සොයන්නේ? ඒ නිසා භෞතික සුදුසුකම යම් ප්‍රමාණයකට උපකාර වෙනවා. හැබැයි මානසික සුදුසුකමයි ගොඩනගා ගත යුත්තේ. ඒ නිසා මනසේ වංචක ධර්මවලට හසු වෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒ තැනදි තමයි මේ කාරණේ මතු කරන්නේ. මතු කරනකොට තමයි අර භික්ෂුන් වහන්සේලාට අවුරුදු 40ක් මුළුල්ලේ කකුල් ගෙවෙනකන් තමන් තන තන ඇවිද්දෙව්වේ ඒ තමන්ගේ තෘෂ්ණාමූලික ආකල්පය තමන්ගේ රුචිකත්වයට ගැළපෙන තැන් තමන් හොය හොයා ගියා. එතකොට මෙහෙම නේද මේ තණ්හාවට වසඟ වෙලා අපි මුළු සසරෙම ඇවිදින්න ඇත්තේ කියලා දකිනකොට තමයි මේ තණ්හාවෙන් අවිද්‍යාව ඇති කරන හැටි, අවිද්‍යාවෙන් තණ්හාව ඇති කරන හැටි, මේ අවිද්‍යාව නිසා කාම තණ්හා, භව තණ්හා පවතින හැටි. එතකොට ඒ අවිද්‍යාව දුරු වෙනකොට භව තණ්හාව දුරු වෙන හැටි උන්වහන්සේලා අවබෝධ කරන්නේ ඒ තථාගත අනුශාසනයත් එක්කලාම උන්වහන්සේලා 40 දෙනා වහන්සේම අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ විදිහට අරහත්ත්වයට පත් වෙනවනම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි කලින් ඒක කියා දුන්නේ නැත්තේ. ඉතින් කලින් කියා දුන්නේ නැත්තේ කලින් ඒ මට්ටමට උන්වහන්සේලාගේ මනස මෝරලා තිබුණේ නැහැ. අත්දැකීම් වලින් පරිණත වෙලා තිබුණේ නැහැ. ඒ අත්දැකීමෙන් පරිණත වෙච්ච අවස්ථාවේ තමයි අර කාරණේ පැහැදිලි කරනකොට උන්වහන්සේලාට ඒක වැටහෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පෙන්නතුනේ යම්කිසි කෙනෙකුට මේ ලෝකේහි යථාර්ථය, මේ සංස්කාර ධර්මයන්හි හේතුඵල සම්බන්ධය, මේ සංස්කාර ධර්මයන්හි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, මේ සංස්කාර ධර්මයන් චතුරාර්ය සත්‍ය ක්‍රමයට මේ සසර දුක ලෙහන්න පුළුවන් කියන බව, මේවා තමන්ට අවබෝධ වෙන අවස්ථාව මොන විදිහෙන්ද උද්ගත වෙන්නේ කියන එකට කෙනෙකුට ක්‍රමයක් හදන්න බෑ. ඒකට යම්කිසි න්‍යායක් කියා දෙන්න පුළුවන් මෙන්න මේ කරුණු අවදි කරගන්නට ඕන, මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්නට ඕන කියලා. ඊට පස්සේ තම තමන් විසින් ඒ ක්‍රමය සකස් කරගන්නවා. අපි මීට පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා අපිට රියදුරු පාසලකට ගිහිල්ලා රියපදවන හැටි ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉගෙනගෙන ආවන් පස්සේ මුලින්ම අපි අර එල් අකුර සටහන් කරපු බෝඩ් එකකුත් එල් බෝඩ් එකකුත් දාගෙන ඊට පස්සේ අපි අර ගුරුවරයා කියපු විදිහට තමයි සුක්කානම කරකවන්නේ, බ්‍රේක් එක පාගන්නේ, ක්ලච් එක දෙන්නේ, මේ හැම දෙයක්ම අර ගුරුවරයා කිව්ව විදිහට අනුකරණය කරන්න යනවා. එතකොට අපි අනුකාරකෙක් විතරයි. අපි හැබෑවට ධාවකෙක් රියදුරෙක් නෙමෙයි. ඊට පස්සේ කාලයක් යනකොට තමයි අපිට මේ උපකරණය හරියට හුරු වෙන්නේ, තමන්ගේ අතපය හරියට හුරු වෙන්නේ, බය නැති වෙන්නේ, මේක කරන්න ඕන විදිහ මොකද්ද කියලා තමන්ට වැටහෙන්නේ. ඊට පස්සේ අර ගුරුවරයා කියපු විදිහට නෙමෙයි, තමන්ට ආවේනික රටාවක් තමන්ට ගොඩ නැගෙනවා. එතකොට ඒ රටාව වෙන කෙනෙක්ගේ රටාවක් නෙමෙයි, ගුරුවරයා කිව්ව රටාවක් නෙමෙයි. හැබැයි සිද්ධාන්ත ටික ගුරුවරයා කිව්ව එක තමයි. ඒ සිද්ධාන්තයේ යටතේ තමන්ට ආවේනික අනන්‍ය ක්‍රමයක් සැකසෙනවා. එනිසා භාවනාව සාර්ථකව ඉදිරියට යන්න නම් විදර්ශනා භාවනාව තමන්ට අනන්‍ය වූ ක්‍රමයකට තමයි ඉදිරියට යා යුත්තේ. එහෙම නැතුව පොතක තියෙන විදිහටවත්, ගුරුවරයා කියන විදිහටවත්, පාවෝ ක්‍රමයටවත්, එහෙම නැත්නම් සයාඩෝ ක්‍රමයටවත්, ගෝයින්කා ක්‍රමයටවත්, රේරුකාණී හාමුදුරුවන්ගේ ක්‍රමයටවත්, වෙන කාගේ හරි ක්‍රමයකටවත් නෙමෙයි, තමන් ඉදිරියට යා යුත්තේ තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන ක්‍රමයකට. හැබැයි අපිට මේ මගට අවතීර්ණ වෙන්න කුමක් හෝ පුහුණුවක් අවශ්‍යයි. අර අපි රියදුරු පාසලට ගිහිල්ලා ඒක මොන රියදුරු පාසලද මොන නමින්ද හඳුන්වන්නේ කියන එක අපට වැඩක් නැහැ. ඒක මොන ගුරුවරයාගේ පාසලද කියන එක අපට එතරම් වැදගත් නැහැ. ඒ කොතනකට හරි ගිහිල්ලා අපි මේකේ මූලික සිද්ධාන්ත ටික ප්‍රවේශයෙන් හඳුනා ගන්නට ඕන. ඒ ප්‍රවේශයෙන් හඳුනාගත්තට පස්සේ අපට ඒ ප්‍රවේශයෙන් ප්‍රවේශ වෙලා පුහුණු කරගෙන යනකොට ඒක තමන්ට අනන්‍ය රටාවකින් සැකසෙන්නට ඕන. ඉතින් යම්කිසි කෙනෙක් කියනවා නම් අද මේ රේරුකාණී මහානායක හාමුදුරුව කියලා තියෙන ක්‍රමේ, පාවෝ ක්‍රමේ, සයාඩෝ ක්‍රමේ, ගෝයින්කා ක්‍රමේ මේවා පොත්වල තියෙන ඒවා නෙමෙයි, අට කතාවේ නැහැ කියලා, ඒක ඥානවන්ත කතාවක් නෙමෙයි. ඉතින් එහෙම කියනවා නම් ඒකේ තේරුම තමයි ඒතනත්තා විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන නැහැ. සමතේ පිළිබඳව ඕන වෙන වෙන ක්‍රමෝපායන් දක්වනවා නම් ඒ පිළිබඳව අපට යමක් කතා කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. නමුත් විදර්ශනා ක්‍රමය තුල යම්කිසි කෙනෙකුට සතිය පිහිටවා ගන්න, සම්පජඤ්ඤය අවදි කර ගන්න, ත්‍රිලක්ෂණය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, හේතුඵලය දකින්න, ඒ පුද්ගලයාට එක් එක් අවස්ථාවට අනුකූලව ඕනෑ තරම් ක්‍රමෝපායන් පැහැදිලි කරලා දෙන්නට පුළුවන් තමන්ගේ ශිෂ්‍යයාට වැටහෙන ආකාරයට. ඉතින් ඒ නිසා අපට පුළුවන්කම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ මූලික කොටගෙන වැඩි දෙනෙකුට ඵලදායක ක්‍රමයක් කියලා නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක සියලු දෙනාටම සාධාරණ ක්‍රමයක් නෙමෙයි. සයඩෝ ක්‍රමේ යම් පිරිසකට හරියන්න පුළුවන්, සමහරුන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. පාවෝ ක්‍රමේ සමහරුන්ට හරියන්න පුළුවන්, සමහරුන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සයඩෝ ක්‍රමේ කෙනෙකුට හරියන්න පුළුවන්, තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සියලු දෙනාටම හරියන එක විදර්ශනා ක්‍රමයක් හදන්න පුළුවන් ගුරුවරේ ලෝකේ ඇති කියලා හිතන්න බෑ. එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තමයි ඒ ක්‍රමේ මෙන්න මේකයි කියලා හරියටම දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා යම් යම් ගුරුකුලවල තමන් වහන්සේලා ප්‍රගුණ කරපු තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබුණු යම් කිසි ක්‍රමයක් ඒ ගුරුවරයා ශිෂ්‍යයින්ට කියා දෙනවා. ඒ කියා දෙනකොට ගොඩක් වෙලාවට ඒ ගුරුවරයා ළඟට යන්නේ ධාතු වශයෙන් සමාන වෙන සංසන්දනය වෙන ගෝලයෝ ටිකක්. දැන් බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලි කරනවානේ. අර චංකම සූත්‍රයේදී ගිජ්ජකූට පර්වතයේ සරියුත්ථමඳුරුවොත් එක්කලා සක්මන් කරන හැමදෙනාම ප්‍රඥාව පිළිබඳ උනන්දු වෙන අය. මුගලන්හාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය හැමදෙනාම ඉර්ධිය පිළිබඳ උනන්දු වෙන අය. එතකොට අනුරුද්ධහාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය දිබ්බ චක්කු ඥානය පිළිබඳ දිවස පිළිබඳ උනන්දු වෙන අය. ආනන්දහාමුදුරුවොත් එක්කලා සක්මන් කරන අය බහුශෘත භාවය ගැන උනන්දු වෙන අය. මේ කාරණේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ ධාතු වශයෙන් පුද්ගලය සැසඳෙන හැටි ඒගොල්ලෝ දැනගෙන නෙමෙයි, ඉබේම වගේ ඇදිලා ගිහින් තියෙන්නේ. ඒ තමන් වඩාම රුචි කරන, තමන්ගේ ආකල්පය එහෙම නැත්නම් තමන් වැඩිපුරම උනන්දු වෙන පැත්තට ඒ පැත්ත කියා දෙන ගුරුවරයා ළඟට තමයි ඇදිලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අද බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා දහම් දෙසුවා වුණත් එක් එක්කෙනා මේ ගුරුකුල අතාරින්න සූදානම් නැහැ. මොකද ඒ තම තමන් කැමති ගුරුවරයා ළඟට තමයි ඇදිලා යන්නේ. ඒක තමයි ධාතු වශයෙන් සැසඳෙනවා කියන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දී ආනන්ද හාමුදුරුව වැඩ ඉඳි, සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, ආනන්ද හාමුදුරුව මේ සියලු දෙනා ඉඳද්දී රහත් වෙන්න පුළුවන් 500ක් දෙනා දේවදත්ත හාමුදුරුවොත් එක්කලා ගියේ කවර ධර්මයක් දැකලාද? ඒක තමයි අර ධාතු වශයෙන් සැසඳීම. ඒක තමයි සාංසාරික ඇසුර, සාංසාරික ඇබ්බැහිය. එතකොට අන්න ඒ වගේ යම් යම් ගුරුකුල වලට යම් යම් ගුරුවරු වෙත තමන් නොදැනුවත්වම සමීප වෙන්නට පුළුවන්. උන්වහන්සේලාගේ ක්‍රමය සාංසාරික වශයෙන් අනුගමනය කරලා තියෙන, ඒ විදිහට හිතන, ඒ විදිහට කල්පනා කරන, ඒ විදිහට ධාතු වශයෙන් සැසඳෙන අය. මොකද එහෙම සැසඳන නිසා එතන රැඳෙන්නේ. එහෙම නැත්නම් එතන රැඳෙන්නේ නැහැ, එතන මට හරියන්නේ නැහැ කියලා වෙන තැනකට යනවනේ. එතකොට දැන් යම්කිසි ගුරුවරයෙක් පුරුදු පුහුණු කරන ක්‍රමය තමන්ට විදර්ශනාව හැටියට සාර්ථක වෙච්ච ක්‍රමේ අර ධාතු වශයෙන් සංසන්දණය වෙමින් තමන් සමීපයට පැමිණෙන වැඩි දෙනෙකුට ඒක සාර්ථක ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට ඒ ගුරු ශිෂ්‍ය පරම්පරාවේ දීර්ඝ කාලයක් ඒක සාර්ථක ක්‍රමයක් හැටියට පවත්වාගෙන යන්නට පුළුවන්. නමුත් එහෙම පවත්වාගෙන ගිය පමණින්ම ලෝකෙ හැම දෙනාටම ඒ ක්‍රමය තමයි හරියන්නේ කියලා කිසි කෙනෙකුට ඒක යෝජනා කරන්නට පුළුවන්කමක් නැහැ. අනිත් එක තමයි දැන් විදර්ශනා භාවනාව සම්බන්ධව පිම්බීම හැකිලිම වගේ ක්‍රම බොහෝ දෙනා අතීත කාලේ පිම්බීම හැකිලිමේ භාවනා ක්‍රමය ආරම්භ වෙච්ච කාලේ හරියට ගිහි පැවිදි දෙපිරිසකින්ම ඔකට විවේචන ඇවිත් තියෙනවා. බඩ භාවනාව මේ ඔහොම එකක් බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ, ආනාපාන සතියයි දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අර රෙදි කෑල්ලම අවලා දීපු එක මොන භාවනාවද එතකොට? ඒකට කියන්න වෙන්නේ. එතකොට අර පිම්බෙන හැකිලෙන එකට බඩ භාවනාව කියනවා නම් රෙදි කෑල්ලම අවලා දීපු එකට කියන්න වෙන්නේ වෙන භාවනාවක් කියලා. එතකොට රත්තරන් නෙළුම අවලා දීපු එකට කියන්න වෙන්නේ වෙන භාවනාවක් කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ එක එක්කෙනාට ඒක ප්‍රායෝගික වැටහෙන හැටියට තමයි ඒ කාරණා බුදුවරු කියා දෙන මට්ටමට අනිත් හැම දෙනාට මේවා පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් එක් එක් ගුරුවරු තම තමන්ට සාර්ථකයි කියලා දැනුණු යම්කිසි ක්‍රමයක් ලෝකෙට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒක සමහරුන්ට ගැලපෙන්න පුළුවන්. දැන් ඒ පිම්බීම හැකිලිම කියන භාවනා ක්‍රමය ආස්වාස ප්‍රස්වාසයට වඩා යම්කිසි පහසුවක් තියෙනවා. ඇයි ඒ? ආනාපාන සතිය ඍජුවම කරන්න ගියාම ආස්වාස ප්‍රස්වාස වායුව ගැන අවධානය පවත්වා ගන්න ආධුනිකයාට පහසු නෑ. මොකද ඒ ආස්වාස ප්‍රස්වාස වායුව ඉක්මනට මනසට හසු වෙන්නේ නැහැ. හසු වුණත් ඒක සියුම් වැඩි නිසා ඉක්මනට ඒක නොදැනී යනවා. ඊළඟට වෙන වෙන අරමුණු වලට සිත යනවා. ඉතින් ආධුනිකයෙකුට මේ කයේ පිම්බෙන හැකිලෙන ලක්ෂණය ගැන අවධානය යොමු කරගත්තාම ඒක රළුයි. ඒක අර වායෝ ධාතුවට වඩා මේ පඨවි ධාතුවේ ඇති වෙන වෙනස පැහැදිලිව දැනෙන්න ගන්නවා. එතකොට ආදුනික ශිෂ්‍යයෙකුට ආදුනික යෝගාවචරයෙකුට ආස්වාස ප්‍රස්වාස එහෙම නැත්නම් ආනාපාන සතියට ඍජුව යොමු වෙනවට වඩා පිම්බීම හැකිලීම කියන කර්මස්ථානේ වඩා පහසු කර්මස්ථානේ. එතකොට ඒක පොතේ නැහැ, අට කතාවේ නැහැ කියලා කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම ඕන තරම් අසංඛ්‍ය ගණනක් කර්මස්ථාන නිර්මාණය කරන්න පුළුවන් විදර්ශනාවට. විදර්ශනාවට කර්මස්ථාන මෙච්චරයි කියලා කොහෙවත් නියමයක් නැහැ. කොහෙවත් පනවල නැහැ. සමතේට කර්මස්ථාන 40යි. හැබැයි විදර්ශනාවට කර්මස්ථාන ඕන තරම් නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දැන් ඔය එක අවස්ථාවක එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් අපි සමග කිව්වා. උන්වහන්සේට භාවනා කරනකොට හරියට සිහිය පිහිටන්නේ නැහැ. සක්මන් කළත් සිහිය පිහිටන්නේ නැහැ, නිදිමත එනවා. ඊට පස්සේ එක භාවනා ගුරුවරයෙක් උන්වහන්සේට උපදෙස් දීලා තිබුණා. එහෙනම් ඔබ වහන්සේ පස්සෙන් පස්සට සක්මන් කරා. පස්සේ පස්සට සක්මන් කරනකොට කොයි වෙලේ අදගෙන වැටෙයිද කියන බියත් එක්කලා මනස සීරුවෙන් පවතිනවා. හැම තිස්සෙම කකුල තියෙන එක ගැන බොහොම පරිස්සමෙන් අවධානයෙන් ඉන්නවා. අන්න එතකොට සිහිය පිටනවා. දැන් මේ ක්‍රමේ උන්වහන්සේ තරුණ හාමුදුරු නමක් නිසා උන්වහන්සේට සාර්ථකයි. හැබැයි වයසක උපාසක අම්මා කෙනෙකුට උපාසක මහත්තයෙකුට මේ ක්‍රමේ කියා දුන්නොත් එහෙම ඇද වැටිලා අතපය කඩා ගන්නවා. ඉතින් ඒ නිසා ඒක හැමෝටම සාර්ථක නැහැ. හැමෝටම සාර්ථක නැහැ, පොතක තිබුණේ නැහැ කියලා ඒක වැරදි ක්‍රමයක් කියලා කියන්නත් බෑ. ඒක ප්‍රායෝගිකව කරලා බැලුවොත් ඕන කෙනෙකුට දැනෙනවා ඉස්සරහට සුපුරුදු විදිහට යනවට වඩා හොඳට සිහිය පිහිටනවා පස්සෙන් පස්සට කකුල තියනකොට, මොකද අවධානම වැඩි. ඒ නිසා හොඳ පරිස්සමින් අවදියෙන් ඉන්නට ඕන. ඒ නිසා ආධුනික අවස්ථාවේදී අපිට බලෙන් මනස රඳව ගන්න එබඳු උපාය මාර්ග බොහොම සාර්ථකයි. ඊළඟට දැන් අපි සක්මන් කරනකොට එකම සම බිමක එකම දිගට කෙලින්ම සක්මන් කරගෙන යන එක තමයි සාමාන්‍ය සුපුරුදු ක්‍රමය. හැබැයි අපිට හැරි හැරි වංගු වංගු පඩිපෙල් ගොඩ වෙලා පල්ලම් බැහැ බැහැ එහෙම යන්න තියෙන තැනක සක්මන් කළොත් අර එක සම බිමේ යනවට වඩා හොඳට සිහිය පිහිටනවා අපට. ඉතින් අපට කාලයක් ප්‍රගුණ කරනකොට අර සමබිමේ සක්මන් කිරීම තමයි හොඳ. මොකද එතකොට තමයි අපේ ඒකාග්‍රතාවයේ වර්ධනය වෙන්නේ. හැබැයි මූලික අවස්ථාවේ ආධුනිකයෙකුට ඒ සමබිමේ සක්මන් කරනවට වඩා වංගු තියෙන, අපහසුතා තියෙන, පඩිපෙල් නගින්න තියෙන, පඩිපෙල් බහින්න තියෙන, හැරි හැරි යන්න තියෙන, අමාරුවෙන් යන්න තියෙන ඒ වගේ තැනක සක්මන් කිරීම ආධුනිකයෙකුට වඩා සාර්ථක වෙන්න පුළුවන් සිහිය පිහිටවාගෙන. ඉතින් ඒවා පොත්වල තියෙන ඒවාවත් සූත්‍රයක තියෙන ඒවාවත් නෙමේ, තමන්ට සිහිය නම් පිහිටව ගන්න ඕන කරන්නේ තමන් උත්සාහ කරලා බලන්න ඕන තමන්ට සිහිය පිහිටන්නේ කොයි විදිහෙන් කරනකොටද. ඉතින් ඒ කරන ක්‍රමය අධාර්මික දෙයක් නොවේ නම්, ඒකෙන් අකුසලයක් රැස් වෙන්නේ නැතිනම්, ඒ ඕනම ක්‍රමයක් සිහිය පිහිටවා ගන්නට තමන්ට ප්‍රායෝගිකයි කියලා දැනෙනවා නම් ඒක පොතේ තිබුණ නැහැ කියලා, අට කතාවේ තිබුණ නැහැ කියලා, ගුරුකුලයක කියලා තිබුණ නැහැ කියලා, මේක අලුත් ක්‍රමයක්, අමුතු ක්‍රමයක් කියලා ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. විදර්ශනාව සඳහා අවශ්‍ය ගුණාංග දියුණු වෙනවා නම් ඒක විදර්ශනා කර්මස්ථානයක් හැටියට අපිට පුහුණු කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා භාවනාවට යොමු වෙන සහ භාවනාව කරගෙන යන සියලු දෙනාම විශේෂයෙන් තේරුම් ගන්නට ඕන රේරුකාණේ මහානායක හැමදෙරෝ දක්වලා තියෙන කාරණේ ඒ තමයි සතිපට්ඨාන භාවනාව පිළිබඳව විදර්ශනා භාවනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබුණාට ඒක මෙන්න මේ විදිහෙන් කළ යුතුයි කියලා සූත්‍ර දේශනාවකවත් කොතනකවත් ස්ථිර ක්‍රමයක් ඒ සම්බන්ධව පැහැදිලි කරලා නැති බව. ඉතින් ඒකෙන් හොඳටම හේතු යන කාරණේ තමයි එහෙම නිශ්චිත ක්‍රමයක් සියලු දෙනාට ගැළපෙන ක්‍රමයක් පහදන්නට පුළුවන් දෙයක් නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ. සමතය කියන්නේ තාක්ෂණික වැඩපිළිවෙලක් නිසා එහි තාක්ෂණික ක්‍රමශිල්පය හැමෝම එකම විදිහට කරගෙන යන්න ඕන. ඒකේ අවබෝධය ඇති කරගන්න තම තමන්ට වැටහෙන ක්‍රමය කියලා හරියන්නේ නැහැ. ඒ විදිහට ඒක කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන ගියාම තමයි පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. ඒක කාටත් එක විදිහක් පණවන්නට පුළුවන්. ඒක කරන්න පුළුවන් නම් කරනවා, බැරි නම් අතහැරලා දාලා නිකන් ඉන්නවා, දෙකෙන් එකයි තියෙන්නේ. පුළුවන් නම් කරනවා, බැරි නම් පුළුවන් එකක් හොයාගන්න. විදර්ශනාව කියන්නේ එහෙම නෙමෙයි. විදර්ශනාව තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තම තමන් පුහුණු කරන්නට ඕන. ඒ පුහුණුව තමන්ට ආවේනික වූ එකක් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි භාවනාව සඳහා ආරම්භ කරන්නේ පාවෝ ක්‍රමයෙන්ද, සයාඩෝ ක්‍රමයෙන්ද, එහෙම නැත්නම් කවුද ගෝයින්කා ක්‍රමයටද, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකටද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එය විකෘති වූ ක්‍රමයක් නෙමෙයි නම්, අර්ථ විකෘති කරපු, ප්‍රතිපදා විකෘති කරපු ක්‍රමයක් නෙමෙයි නම්, පැහැදිලිව සති සම්පජඤ්ඤය අවදි කළ හැකි ක්‍රමයක් නම්, ඒ ක්‍රමය අලුතෙන්ම නිර්මාණය කරගත්තා වුණත් විදර්ශනාවේදී අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න පුළුවන් කමක් නැහැ එකපාරට. ඉතින් ඒක පුහුණු කරන්න ගියාම පුද්ගලයා පැටලෙනවා නම්, ව්‍යාකූල වෙනවා නම්, සති සම්පජඤ්ඤයෙන් තොර වෙනවා නම්, අන්න ඒ බඳු ක්‍රම අපිට කියන්නට පුළුවන් ඒක සුදුසු නැහැ කියලා. ඒ නිසා විදර්ශනාව සම්බන්ධව ඔය කාරණය අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕන භාවනා කරන සියලු දෙනා. මං හිතන්නේ ටික ප්‍රමාණවත් කියලා.